ලෝක බ්‍රහ්ම ලෝක වගේ අපි හොඳයි කියලා අහලා තියෙන ඒ කොතැනක ඉපදුනත් ඒකවත් වර්ණනා කරන්නේ නැහැ බුදු කෙනෙක්. සසරේ කොහේ ඉපදුනත් දුකයි. ඉතින් නැවත ඉපදීම කොහෙත්ම වර්ණනා කරන්නේ නැහැ. පුළුවන් නම් ඉපදීම නවත්වන්නමයි ධර්මය දේශනා කරන්නේ. ඒකට තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. සසරෙන් ගැලවෙන හැටි, ඉතර වෙන හැටි, එහෙම නැත්නම් මේ ලෝකෙන් මිදෙන හැටි කියන්නේ. ඒක තේරුම් ගත්තොත් තමයි බුදුදහමෙන් ප්‍රයෝජනෙයි ගත්තා වෙන්නේ. එහෙම නැතුව අපි නමට බෞද්ධ වුණාට නේද? මිනිස්සෙක් කියලා ඉපදුනාට, බුද්ධාගමේ වුණාට බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නැහැ. බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නැහැ. අර සසරෙන් මිදෙන මාර්ගයට වැටුනේ නැත්තම්. මොකද ඕක පෙන්නලා දෙන්නමයි, මේ හැංගිලා තියෙන ධහම පෙන්නලා දෙන්නමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒතකොට ඒක අපි අහලා තියෙනවා බොහොම කලාතුරකින් මේ ලෝකේ සිද්ධ වෙන දෙයක්. කල්ප ගණන් තියෙනවා බුදු කෙනෙක් පහළ නොවී. පාද කාලය කල්ප 100 ගණන් තියෙන බුදු කෙනෙක් නේ. මේ බොහොම කලාතුරකින් තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. මේ ධර්මය පවතින්නේ ඒ කාලෙක මිනිස්සෙක් කියලා උපදිනවා කියන එක ඉතින් බොහොම කලාතුරකින්ම සිද්ධ වෙන දෙයක් කියලා දෙනවා නේද? දුර්ලභ කරු. මානව ජීවිතයක් ලැබෙන එක කොහොමද දුර්ලභයි? බුද්ධෝත්පාද කාලෙක, ඒ කියන්නේ ධර්මයක් පවතින කාලෙක මිනිස්සෙක් වෙලා උපදින එක ඊටත් වඩා දුර්ලභයි. ඒකට එක එක උපමා දීලා තියෙනවා නේද? කොච්චර දුර්ලභද කියලා තේරුම් ගන්න. ඉතින් ඒක මේ බුදු කෙනෙක් මේ අනිත් අයව රවට්ටන්න කියන දේවල් නෙමෙයි. ඒක එහෙමමයි. ඇත්ත ඇති හැටි කහින්ද. ඒකට එහෙම අමාරුවෙන් ලැබුණ chance එකකට කියන ක්ෂණ සම්පත්තිය කියලා. නේද? එහෙම ලැබිලත් ඔව් මියා අවයව තියෙනවා, මිනිස් එක්ක ඉපදිලා තියෙනවා නේද? يعني ධර්මයක් අහන්න පුළුවන්කම ඇතුව ඉපදිලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රතිඵල ලබන්න හැකියාව තියෙනවා. ඒකයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. එතකොට ඒ අවස්ථාවේ ඉඳගෙනත් අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව ආයේ මේ වගේ අවස්ථාවක් ලැබෙන්න කී කියා ප්‍රාර්ථනා කර කර thinking කර කර හිටියොත් කරේ මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත වෙන්නේ නැහැ නේද? එතකොට අපි බලන්න ඕනේ දැන් අමාරු ටික කෙරිලා තියෙන්නේ නේද? එතකොට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කොහොමද? මේ දහම නුවණින් විමසුවොත් ඒකට අවස්ථාව තියෙනවා. ඒකයි මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැහැ කියන්නේ කරන්න තියෙන ලොකුම මෝඩකම. ඒතකොට බෞද්ධයෙක් කියන එකෙත් තේරුමක් නැහැ. ඒ දේ ප්‍රයෝජනය ගත්තේ නැත්තම්. මොකද ඒ බුදුහාමුදුරුවන්ගේම සර්වඥතා ඥාණයෙන් බලලා කරන බුද්ධ දේශනා අනුව ආයේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවා කියන එක හිතන්න අමාරු වෙන්න තියෙන බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒ මනුෂ්‍ය ජීවිතේ ලැබුණත් ඒකේ දහමක් අහන්න ලැබෙයි කියන එක කියන්න බෑ. බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. අපි ඕකේ වටිනකම දන්නේ නැහැ ඉච්චර නේද? ගණන් ගන්නෑ. දැනටම ඉතින් ජීවිතේ සෑහෙන කොටසක් ගෙවිලා ඉවරයි. එහෙම ලැබුණ අවස්ථාව ගෙවිලා. තව ඉතුරු වෙලා තියෙන්නේ බොහොම ටිකයි නේද? මතක් කරගන්නේ වාසිය තියෙන මෙච්චර කල් පරක්කු වුණා අඩු ගානේ මෙතන ඉඳලවත් මේ උත්සාහයක් වැඩලා මේක අප්‍රමාදී වෙන්න කියන එක නේද හැම කියන්නේ නේද? අමාවෙන්න එපා කියන එක. අවබෝධ කරන්නත් උත්සාහය යොදන කෙනාට එහෙම සමහර විට ලොකු කාලයක් ගත නොවෙන්න පුළුවන්. අවබෝධ කරගන්න. මෙතෙන්දී දැනගන්න ඕන දැන් මාර්ගය පටන් ගන්නේ සම්මා දිට්ඨිය නේද? අරෂ්ටාංගික මාර්ගය. ඒක සම්මා දිට්ඨිය දෙපැත්තක් තියෙන එකක් නේ. ඔව් ලෞකිකයි ලෝකෝත්තරයි. ලෝකෙට අයිති හරි දැක්මකුත් තියෙනවා මේ ජීවිතය යහපත් කරගෙන යන හැටි. සුගතිගාමී වෙන්න උත්සාහ කරන හැටි. අනිත් එක තමයි ලෝකෙන් එතෙර වෙන්න උත්සාහ කරන ඒ සම්මා දිට්ඨිය. ඒකට කියනවා ලෝකෝත්තර දැක්ම. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. හරි. ඒකට ඒ සම්මා දිට්ඨිය මොකද්ද කියලා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. එකක් තමයි චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය නේද? දුක දුකට හේතුව දුක්ඛ නිරෝධේ මාර්ගය. එහෙම නැත්නම් ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එහෙම නැත්නම් රූපය කියන්නේ මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එහෙම නැත්නම් මේ ආයතන. සලායතන, කනනාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හය මොනවාද? ඔය ආයතන හටගන්නේ ඇයි? සමුදය මොකද්ද? එතකොට නිරෝධය මොකද්ද? ඒ සඳහා මාර්ගය මොකද්ද? මෙන්න මේවා ගැන අවබෝධය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ සම්මා දිට්ඨිය ගන්න පුළුවන් දහමක් අහලා. ඒකට තමයි බුදු දහම අහන්න ඕන. බුදු කෙනෙක් අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ධර්මය අවශ්‍ය වෙන්නේ. ඒ සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනාට ඊළඟට කරන්න වැඩ ටිකක් තියෙනවා. ඒක තමයි මේ මාර්ගයේ වැඩිම කියන්නේ. අරිෂ්ඨාංගික මාර්ගයේ ඉතුරු අංග වැඩෙනවා ඒක. ඒ දැක්ම ආපු කෙනාට. ඒ දැක්ම ආපු නැති කෙනාට මාර්ගය වැඩෙන්නේ නැහැ. එකත් බුදුහාමුදුරුව පැහැදිලිව කියනවා දැන් අර සබ්බාසෝ සූත්‍රය වගේ. ඒ කියන්නේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් කාටද? දන්න දකින්න කෙනාට ඥානතෝ පස්සතෝ දන්න දකින්න කෙනාටයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් නෑ අඥානතෝ නෑ අපස්සතෝ නොදන්න නොදකින්න කෙනාට නෙවෙයි එයාට බෑ ආශ්‍රව පහ කිරීමක් කියලා එයා කොච්චර භාවනා කළත් ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නෑ දහමක් අහලා ඒක දැනගත්තේ නැත්නම් ඒකයි බුදු දහමක තියෙන වටිනකම කියන්නේ. ඒක දහමක් අහලා ඇති කරගන්නේ මොකද්ද? හරි දැක්ක. මාර්ගය මොකද්ද? මාර්ගය නොවෙන්නේ මොකද්ද කියලා නුවණක් එන්න ඕන. එතකොට ඕක එක එක විදිහට පෙන්නපු ඒවා තමයි ඉතින් ඔය හැම සූත්‍රෙම තියෙන්නේ. අහලා තියෙනවා දැන් ත්‍රිලක්ෂණය කියලා දෙකක් නේද? මොනවා ත්‍රිලක්ෂණය කියන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඕනේ. එතකොට අපි අනිත්‍ය සංඥා සූත්‍රෙදී දෙන්නවා. ඒ අනිත්‍ය සංඥාව කෙනෙක් වඩනවා නම් ඒ අනිච්ච සංඥාද පංච උපාදානස්කන්ධ. කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ඔය පහේ අනිත්‍ය සංඥාව වඩනවනේ. කියන්නේ රූපේ අනිත්‍ය සංඥාව වඩනවනේ. වේදනාවේ අනිත්‍ය සංඥාව වඩනවනේ. නේද? කොහොමවම ඒ පහේ අනිත්‍ය සංඥාව වඩනවා නම් එයා අවිද්‍යාව දුරු කරනවා. මම කියන ඒ කස්මිමානේ දුරු කරනවා. කාම ලෝකවල තියෙන ඇලී දුරු කරනවා කාම රාග භව රාග
ඒක කොහොමද
අපි ඒකෙදී ඒක තමයි මේ සම්මාදිට්ඨිය කියන්නේ මම කියන්නේ කවුද මම කියන ඒ දැක්ම ඇති වුණේ මොකක් හින්දාද සමුදේ හරි ඒ හේතු ටික හොයා ගන්නවා ඒ හේතු ටික නැති වුණත් තමයි මම කියන එක නැති වෙන්නේ නැතුව අපි ඉන්න මම නැති කරන්න හැදුවට නැති කරන්න බෑ නේද මොකද අපි මම ඉන්නවා කියන දැක්ම දෘෂ්ටිය තියෙන හින්දා තමයි මෙච්චර කල් සසරේ යන්නේ ඒකට ඒ පුරුද්ද බලවත් සසර කියන්නේ මේ ජීවිතේ විතරක් මේ අනන්ත කාලයක් ඔය මම කියන හැඟීමෙන්ම තමයි වැඩ කරලා තියෙන්නේ. ඒකට නිකන් හිතුවට ඕක නැති වෙන්නේ නැහැ. එහෙනම් තමයි දැන් දහමකින් බලලා ඒ මමත්වය ඇති උනේ ඇයි කියන නුවණක් ගන්නවා. ඒකට ඒකේ ගැඹුරටම තියෙන සක්කාය දිට්ඨියටත් එහා තියෙන අස්මිමානිය කියන එක. නේද? ඒකට ඔක්කොම දුරු වෙන්න නම් මේ බුදුරජාණන් වහන්සේ ක්‍රමය කියලා තියෙන්නේ අනිච්ච සංඥාව වඩන්න කියලා. නැත්තම් ත්‍රිලක්ෂණේ වඩන්න. ඒක අනිච්ච සංඥාව කියන එකේදී අපි විස්තර කළා අපි හිතන් ඉන්න අනිච්ච කියන එකක් නෙවෙයි මේ. ඒ කියන්නේ ලෝකෙට අයිති අනිත්‍යකුත් තියෙනවා. වෙනස් වෙන ස්වභාවය. අපි මේ දැන් ලෝකෙට අයිති දෙයක් නෙදී වෙනස් නොවන දෙයක් හොයාගන්න බෑ. නේද? මේ ලෝකේ ගත්තත් වෙනස් වෙනවා. ඉතින් අර වෙනස් වීමේ වේගය ටිකක් අඩු වෙන්න පුළුවන් සමහර ඒවා. කාලයක් පවතින ඒවා. ඒත් වෙනස් වෙනවා. ලෝකෙත් විනාශ වෙනවා. නේද? ඒක එහෙම අනිත්‍යයක් තියෙනවා. හැබැයි ඒක ලෝකෙටයි දැක්මක්. ලෝකෝත්තර දැක්ම නෙමෙයි. ඒක ලෝකෝත්තර දැක්මේදී අනිත්‍ය කියන එක තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. දැන් රූපය කියන එකේ අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ කොහමද? රූපය කියන්නේ මොකද්ද? රූපය හටගත්තේ ඇයි? රූප සමුදය මොකද්ද? ඒතර සමුදය යෙදුම් නැත්තම් නිරෝධයි. ඒ කියන්නේ හටගන්නේ නැහැ. ඒ කියන්නේ රූපය පිහිටන්නේ නැහැ. සමුදය යෙදුම් නැත්තම්. සමුදය රූප හටගන්න හේතු යෙදුනොත් විතරයි රූපය තියෙන්නේ. රූපයක් ගැන කතා කරන්න සමුදේ දුන්න නැත්තම් රූප නිරෝධයි. නිරෝධයි කියන්නේ අපිට කතා කරන්නත් රූපයක් ඉතුරුවක් නැහැ පිහිටන්නේ. ඔන්න ඕක දකිනවා නම් රූපේ අනිච්ච සංඥාව වඩනවා කියනවා. අපට ආයේ ලෝකෝත්තර දැක්ම කියන්නේ දැන් සක්කාය දිට්ඨියේ මිදෙන මාර්ගය ඒක. ඒක දකින්න කෙනාට අමුතුවෙන් මම නැති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම පිටින් නැති වෙනවා ඔය අනිත්‍ය වඩනකොට. ඒ රූපය කිව්වහම අපි හිතන ඕන රූපයක්. දැන් මම පිටින රූපයක් තියෙනවා නම් ඕක අල්ලගෙන ඔය අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන්. දැන් මම ඉන්නවා කියලා හිතන්නේ ඇයි? හින්දාද මම ඉන්නවා කියලා හිතෙන්. ඒ වචන ගොඩ නෙමෙයි අපි ජීවිතේදී සාමාන්‍ය. මම ඉන්නවා කියලා හිතෙන්නේ ඇයි? මොකක් හින්දාද දැන් ඉන්නවද මම? නෑ. ඉන්නවා. ඇයි මම ඉන්නවා කියන්නේ? මොකක් හරි හේතුවක් තියෙන්නේ නැහැ. මොකක් හින්දාද මම ඉන්නව නැත්නම් තව කෙනෙක් ඉන්නවා කියන්නේ ඇයි? පේන නිසා. මාව පේනවද? මොකද්ද පේන්නේ? රූපය. ශරීරයක් නේද පේන්නේ? ශරීරයක් නිසා නේද දැන් මම ඉන්නවා කියන්නේ? අන්නහම තේරුම් ගන්න දැන්. ශරීරයක් පේන හින්දා නේද තව කෙනෙක් ඉන්නවා කියන්නේ? ශරීරයක් පේනුම් නැත්නම් ඉන්නවා කියයි? මෙතන කී දෙනෙක් ඉන්නවද කියන්නේ අපිට පේන ශරීර රූප නේද? ඒ වගේ සත්තුත් ගණින්න පුළුවන් පේනවා නะ. පේන්නේ නැත්තම් අපිට අහුවෙන්නේ නැහැ. නේද? ඒ කියන්නේ අපේ ආයතන ටිකට අහුවෙන්නේ නැත්තම් අපි ඒගොල්ලෝ ගණන් ගන්නෑ. නැත්තම් සමහර විට ওই මధుරෝ එහෙම ඉන්න පුළුවන් අපිට පේන්නේ නැති වුණාට නේ අපට අහුවෙන්නේ නැහැ කෑව මధుරෝ විතරයි දන්නේ ඔන්න ඔතන මధుරෙක් කියලා නේ ෆ්‍රීදෝ නැත්තම් දන්නේ නැහැ දැන් මේ ශාලාව ඇතුලේ කොච්චර සත්තු ජීවීන් ඉන්නවද කියලා නේද අපේ ආයතන ටිකට මොකකට හරි අහු වුණොත් ඒගොල්ලෝ විතරයි අපි ඉන්නවා කියලා. වගේ තමයි මාවත්. මම කිව්වත් අනුන් කිව්වත් කවුරු හරි කිව්වත් එතකොට මේ අපි ආයතන හරහා දැනගෙන තියෙන ආයතන කිව්වේ මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය ඊළඟට මනස. හිතෙන් දැනගන්නත් පුළුවන් ඈ. ඔය හයෙන් දැනගෙනමයි ඔය දැන් මම ඉන්නවා කියන්නේ. නේද? වෙන විදිහකින් මම ඉන්නවා කියන්න බෑ. ඒකට අපි හොයන්න ඕන මම ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? හ්ම්? ඒකට අපිට ප්‍රධාන වශයෙන් එන්නේ මේ ශරීරයක් තියෙන හින්දා. නේද? ශරීරයේ අයිතිකාරය නේද මම? ශරීරයක් තියෙන හින්දා මම ඉන්නවා කියලා හිතෙනවා. ඊළඟට බලන්න ඕන ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කොහොමද දැනගන්නේ? හිත දැනගත්තේ කොහොමද කියලා හොයන්න. ඒ එකට කියන්න. ආ. දිව. වැඩේ තියෙන්නේ ඔය ටික එකටමනේ තියෙන්නේ. දැන් ශරීරයක ඔය ටික ඔක්කොම තියෙනවා නේ. වෙන වෙනම තියෙන්නේ නැහැ නේ දැන් දැන් වල. ඇහැ එකට එකකම එක. ආ ඔය ටික තියෙන ශරීරය. අපි ශරීරය කියන්නේ ඇත්තටම ඔය ටිකට. හකනනාසය දිව කය ඒ කියන්නේ අරමුණු ගන්න පුළුවන් කාය ස්පර්ශ ගන්න පුළුවන් හරියට තමයි අපි කය කියලා කියන්නේ නේද ඔය ඒ ආයතන හය ඒකට අයිතිකාරය තමයි මම කියන්නේ නේද එතකොට ආයතන හින්දාත් මම කියලා හිතෙනවා මේකත් හොඳයි ශරීරය විතරක් නෙමෙයි ඒ කියන්නේ දැන් පේන හින්දා පේන්නේ කාටද මට නේද දැන් ශබ්ද ඇහෙනවා ශබ්ද ඇහෙන්නේ කාටද මට දැන් ඔන්න මම කියලා හිතෙන හැටි ඔය නේද දැකීම කරන නිසා මම දකිනවා කියලා හිතනවා ඇසීමේ ක්‍රියාව නිසා ඔන්න මට ඇහෙනවා මම ඉන්නවා අහන්න නේද ගන්ධ සුවඳ දැනෙන නිසා ඒ ක්‍රියාව කරන්නේ මම නේද රස දැනෙනවා නම් ඒ රස බලන්නේ දැනෙන්නේ මට ස්පර්ශ දැනගන්නේ මම හිතන්නේ මම ඕකනේ ක්‍රියාහය ආයතන හයෙන් කරන්නේ නේද දකින්නවා අහනවා ගන්ධ සුවඳ දැනෙනවා රස දැනෙනවා ස්පර්ශ ලබනවා හිතනවා නේද ඔය ටික කරන්නේ ඔය ටික හින්දා තමයි මම ඉන්නවා කියලා හිතලා තියෙන්නේ. හරි. අපි කෙනෙක් මැරුණාද නැද්ද කියලා හොයන්නේ කොහොමද? හා? වැටිලා ඉන්නවා. මැරිලාද නැද්ද කියලා හොයන්න දැනගන්න. ගන්නාද බලනවා කොහොමද බලන්නේ අත තියලා බලන්න පුළුවන් නැත්තම් අර උස්පාත් වෙනවද පපුව ඒක එහෙන් දැකලා බලන්න පුළුවන් සීතලද කියලා අල්ලලා බලන්න කාය ස්පර්ශයෙන් බලන්න මේ අපේ එක එක ආයතනෙන් තමයි බලන්නේ ඒ බලන්නේ අපේ ආයතන වැඩ කරනවද කියලාද එයාගේ ආයතනද එයාගේ ආයතන වැඩ කරනවද ඇහැටත් ටෝච් එකක් එහෙම අල්ලලා සමහර වෙලාවට බලනවා නේද? ඩොක්ටර්ස්ලා එහෙම චෙක් කරන්නේ. මොකක්ද ඒ චෙක් කරන්නේ? ඇහැ වැඩ කරනවා. නේද? එකක් හරි වැඩ කළොත්
පණ.
එකක්වත් වැඩ කළේ නැත්තම් පණ නෑ මේකලා. කෙනෙක් නෑ ඒකකොට නේද? ශරීරයක් තියනවා කෙනෙක් නෑ. මැරුණා කියන්නේ එහෙමනේ. නේද? එතකොට ඔන්න අපිට කෙනෙක් ඉන්නවා කියලා හිතෙන හැටි. ශරීරයක් තිබුණාටම කෙනෙක් ඉන්නවද එතකොට?
නෑ.
නෑ. ශරීරයක පණ තියෙනත් උන්නේ. නිකම් පබේක් වගේ හදලා තිබුණාට කෙනෙක් ඉන්නවා කියන්නේ නෑ. නේද? පණ තියෙන මේ ආයතන වැඩ කරනවා. ආයතන අඩු ගානේ එකක් හරි වැඩ කරනවා අපිට පේනවා. අපි දැනගන්න. එහෙම නැත්තම් කෙනෙක් ඉන්නවා කියනවාද? නැහැ. මම දැන් තැනක් අහු වුණා. ඒකට නේද? මම ඉන්නවා කියලා හිතලා
තියෙන්නේ.
පණ තියෙනකම් පණ තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ කොහමද? ආයතන වැඩ කරනවා කියලා. ආයතන කිව්වේ ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඔය හයෙන් එකක් හරි වැඩ කරනවා නම් කෙනෙක් ඉන්නවා. නෑ. නපුත් කළ සංඥාව එ නැහැ. නේද? සත්ව පුද්ගල. ඕක අල්ලගෙන තමයි ආත්ම හැඟීම එන්නේ. හ්ම්? එතකොට දැන් අපි විශ්වාස කරනවා ආයතනයක් වැඩ කරනවා නම් කෙනෙක් ඉන්නවා. නේද? දැන් ඕක හොයන්න. ආයතනයක් වැඩ කරනවා කියන එක මොකක්ද? ඔව් එහෙන් දකින්නවා කියන්නේ මොකක්ද? අපි එක ආයතනයක් ගත්තොත් නේද? දැකීම වෙන සිද්ධිය කියන්නේ මොකක්ද? ඒක වෙන්න මොනවද තියෙන්නේ? ඇහැයි බාහිර රූපයක් දකින්න එකකුත් තියෙනවනේ. ඔව් විඥානයක් පහළ වෙනවා. ඒ කියන්නේ හිතක් පහළ වෙනවන දැකීමේ ක්‍රියාව කරන්න. නේද? ඇහැයි ඇහැට අරමුණු වෙන දෙයකුයි විඥානයේ පහළ වුණොත් අන්න ඇහැ වැඩ කරනවා කියන්නේ දැකීම නේද? ඒ වගේ කනයි ශබ්දෙකුයි කනයි ශබ්දෙයි විතරක් තිබුණාට කන වැඩ කරනවද? නැච්චනේ කනක් තියෙනවා ශබ්දක් තියෙනවා නේද? එන්නට අපි ඇසීමේ ක්‍රියාව කරනවා කියන්නේ නෑ නේද? මොකද විඤ්ඤාණය පහළ වෙන්නේ. හිතක් පහළ වෙන්නේ නෑ සද්දා. නේද? ඒක තුන පහළ වුණොත් තමයි ඇසීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඇසීමේ ක්‍රියාව වුණොත් තමයි පණ තියෙනවා කියන්නේ. නේද? දැකීමේ ක්‍රියාව වෙන්න නම් ඇහැයි රූපෙකුයි විඤ්ඤාණය පහළ වෙන්න. එහෙම පහළ නොවුනොත් අපි ඇහැ වැඩ කරනවා කියන්නේ. හ්ම්? එතකොට ඔන්න දැන් දැකීම වෙන්න නම් ඇහැකුත් තියෙන්න ඕන. රූපයක් තියෙන්න ඕන, විඥාණය පහළ වෙන්න ඕන. ඒක තමයි මේ මූලික මට්ටමේ අපි දැනන්නේ. ඒක තව ටිකක් ගැඹුරට යන්න පුළුවන් ඇහෙන් දකින්නවා කියන්නේ. එතකොට ඇහැයි මේ ඇහි තියෙන කාචෙන් ඇතුලේ ප්‍රතිබිම්බයක් හදලා දෙනවා නේද? ප්‍රසාද රූපේ කියනවා අපි. මේ හදලා දෙන ප්‍රතිබිම්බය. ඒකට ඇත්තටම විඥානේ දැනගන්නේ එළියේ තියෙන රූපේද මේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බේද? ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බේ තමයි විඥානේ දැනගන්නේ. එහෙනම් තමයි අපිට දකින්න ඇහැක් ඕන. එහෙනම් නැත්නම් විඥානේ දෙලින්ම එළියේ තියෙන ඒවා දකින්න පුළුවන්. ඇහැ නැතුව නේද? එහෙම දකින්න බෑ විඥානේ. විඥානට පුළුවන්ම ඇහැ නිසා සකස් කරලා දෙන මේ සටහන දකින්න. ප්‍රසාද රූපේ දකින්න නේද? එතකොට මේ ඇහැ නිසා තියෙන විඤ්ඤාණයට අපි නමකුත් දෙනවා චක්කු විඤ්ඤාණය කියලා නේද? චක්කු විඤ්ඤාණයට පුළුවන් ඇහැ සකස් කරලා දෙන මේ ප්‍රසාද රූපේ අරමුණු කරන්න විතරයි. ඒ වගේ කන නිසා උපදින විඤ්ඤාණයට පුළුවන් කණෙන් හදලා දෙන ඒ සද්ද සටහන මොකක් හරි ඒකට කියනවා සෝත ප්‍රසාද රූපය කියලා. අන්න ඒක දැනගන්න විතරයි සෝත විඤ්ඤාණය. එළියේ තියෙන සද්ද දැනගන්න බෑ සෝත විඤ්ඤාණය. ඒ වගේමයි නාසය. නාසය නිසා සකස් කරලා දෙන මොනවා හරි ඒ සටහනක් ඇතිනේ ඒකට කියනවා ඒ නාසයේ හැදෙන ප්‍රසාද රූපේ ගාහන ප්‍රසාද රූපේ. නේද? ඒක දැනගන්නවා ගාහන විඥාන. දිව නිසා සකස් කරලා දෙන ඒ රස සටහන. නේද? ඒ දිවේ හැකියාව අනුව සකස් කරලා දෙනවනේ මොකක් හරි සටහනක්. ඒක ජීවහා ප්‍රසාද රූපේ. ඒක දැනගන්නවා දිවේ පහළ වෙන ඒ විඥාන. ජීවහා කයෙන් ස්පර්ශයක් ගන්නවා කියන්නේ ඒ කාය ප්‍රසාදයේ හැදෙන ඒ ප්‍රසාද රූපේ ස්පර්ශ නිසා හැදෙන ප්‍රසාද රූපය එතන පහළ වෙන විඥාණය දැනගන්නවා. ඒකට කියනවා කාය විඥාණය කියලා. මනසත් ඔය වගේමයි. මනසට ධම්ම කියලා දෙයක් අරමුණු වෙනවා. ඒ නිසා ඒ මනෝ විඥාණය දැනගන්නවා ඒදී. මනසේ ඒකට ආයතන හයම ඔය විදිහට වැඩ කරන්නේ. ඇයි අපි ඔය ආයතන ගැන හොයන්නේ? මම අල්ලගන්න. මම ඉන්නේ කොහෙද කියලා මේ හොයන්නේ. දැන් ආයතන වැඩ කළොත් නේ මම ඉන්නවා කියන්නේ. ඈ? එතකොට ඔය ආයතන හය තමයි හොයන්න ඕනේ. ඈ? මේ ආයතනේ මම ඉන්නාද මේක ඉන්නාද? ඔකේ කියා එක එක බලන්න වෙනවා. නේද? ආයතනයක් වැඩ කළොත් කෙනෙක් ඉන්නවාගේ එයා ඉන්නවද බලන්න. දැන් ආයතනේ වැඩ කරනවා කියන්නේ ඇත්තටම කෙනෙක් ඉන්න ඕනද ඔය ආයතනේ වැඩ කරන්න කියන්නේ බලන්න ඕනේ. හරි. ඔතන ඒ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මෙතන තියෙන්නේ මේ හේතුඵල ක්‍රියාවලියක්. ඇසීම කියන එක හේතු නිසා හටගන්න ඒ හේතු නැති වුණොත් ඇසීම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ ඇසීම කියන එක. එනත් විඥානයේ පහළ වීම මේ ඉබේ වෙන දෙයක් නෙමෙයි. මේ විඥානයේ පහළ වෙන හේතු ටික හින්දා විඥානය පහළ වෙනවා. ඇස කියන්නේ හේතු නිසා හටගන්න එක. ඇසෙන් පෙන්වන රූපේ කියන්නේ ඒකට අදාළ හේතු නිසාමයි එහෙම හටගන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ලෝකෙට ඇවිත් හැම දෙෙම අපි මොනවා හරි දෙයක් ගැන කතා කරනවා නම් ඕවා සේරම මේ හේතු නිසාම හටගන්න දේවල්. ඒ කියන්නේ හේතුන්ගෙන් තොරව ඒක ගැන කතා කරන්න බෑ. අපි පුරුදු වෙලා තියෙන ඉතින් කතා කරන්න ඒවා වෙනම අරගෙන ඒවා තියෙනවා. හේතු ගැන කතා කරන්නේ නෑ නේද? හැබැයි අන්න බුදුදහමේ පෙන්නනවා ඔය ඔක්කොම හේතුඵල. කියන්නේ එකට කෙටි නමක් දෙනවා සංකත ධර්ම කියලා. හේතුන්ගෙන් සකස් වෙන. හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වෙන. ඒ සකස් වුණ කියනකොට තේරුම් ගන්න දැන් අපි මොකක් හරි සකස් කරාම හේතු ගැතත් ඒ හදපු දෙයට තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන් කමක් නැහැ. හරි? ඒ හේතු යෙදෙනකොටමයි ඒක පෙන්눔 කරන්නේ. හරියට දැන් අහම පට්ටු කරනකොට සද්දයක් ආවා නේද? නේද? ඒකට ඒ සද්දේ හටගන්න හේතු යෙදුණා. ඒ හින්දා තමයි ශබ්දේ හටගත්තේ නේද? දැන් තියනවාද ඒ සද්දේ? නෑ නේද? ඇයි? හේතු නැහැ. ඒ ශබ්දේ තියෙන හේතු නැහැ. හරි. ඒකට ඒ හේතු යෙදෙනකොටමයි අපිට ශබ්දේ ගැන කතා කරන්න පුළුවන්. ඒ හේතු යෙදෙන කලින් ශබ්දේ කොහෙද තිබුණේ? එහෙම කතා කරන්න බෑ නේද? ඒකට අර්ථයක් නැහැ. හරි. දැන් මේ වදින්න කලින් ඒ ශබ්දේ කොහෙද තිබුණේ? කොහෙවත් ඉඳලා ආවේ නැහැ. නේද? තව හේතු යෙදෙන්න කලින් තිබුණේ පෙර නොතිබීමයි හටගත්තේ.
හරි. එතකොට දැන් ඒ සද්ද කොහෙද ගියේ? කොහෙවත් එහෙම කතාවක් නැහැ. ඒ ප්‍රශ්නේම වැරදි නේද? කවුරු හරි අහනවා නම් ඒ සද්ද දැන් කොහෙද ගියේ කියලා. ඒ ප්‍රශ්නේ වැරදි. මොකද? ඒක ඉතුරු නැතුවම නිරුද්ධයි. තේරුණා? පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. එහෙම ධර්මතාවයකදී අපි ඒක තියනවා කියලා පිළිහිටවන්න හැදුවොත් ඒක වැරදි නේද? ඒක වෙන්න බැරි වැඩක්. ওই શબ્ද කොහේ හරි තිබිලා මෙතෙන්ට ආව නැත්නම් කොහාට හරි ගියා. ඒ කියන්නේ පැවැත්මක් දෙන්නනේ හදන්නේ. නේද? ඒකට මේ නෝක තමයි මේ හේතුඵල ධර්මතාවයේදී පැවැත්මක් දෙන්න බෑ. හේතු යෙදෙනකොට විද්‍යමාන වෙනවා. හේතු යෙදෙනකොට විද්‍යමාන වෙනවා. හරි? පෙර නොතිබීමයි ඒ විද්‍යමාන වෙන්නේ. ඉතුරු නැතුවමයි නිරුද්ධ වෙන්නේ. ඒ විද්‍යමාන වෙන්නේ. නිරුද්ධ කියන්නේ ඒකයි. පෙන්නුම් කරනවා හේතු යෙදෙනකොට හේතු යෙදෙන්නේ නැත්නම් ඒක ගැන කතා කරන්නවත් බෑ. ඒ තමයි නිරුද්ධ කියන්නේ. පිහිටන්නේ. හරි. අන්න ඔය ධර්මතාවය තමයි තේරුම් ගන්න ඕනේ. ඔව්. ඔව් දැන් ඔක බුදුහාමරෝ පැහැදිලිවම විස්තර කරනවා කච්චායන ගොත්ත. කච්චායන ගොත්ත සූත්‍රය. ඒකෙදි කච්චායන මේ සත්‍යය දෘෂ්ටි දෙකකට වැටෙනවා. හට ගන්නවා දැකලා තියනවා කියන දෘෂ්ටියකට වැටෙනවා. මොකක් හරි පවතිනවා කියන දෘෂ්ටියකට වැටෙනවා. ඊළඟට නැති වෙනවා දැකලා නැත්තම් නිරුද්ධ වෙනවා දැකලා නැහැයි කියන දෘෂ්ටියකට වැටෙනවා. ඔය දෙකම එතකොට දෘෂ්ටි දෙක ඇත්ත ඇති හැටි නෙවෙයි. තථාගතයේ ওই දෘෂ්ටි දෙකටම වැටෙන්නේ නැතුව. පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. පටිච්ච සමුප්පාදය තමයි ওই හේතුඵල න්‍යාය. ඒකට හේතුඵල න්‍යාය ඇත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. නැත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් දෙයක් තියනවා කියලා කිව්වොත් ඒක දෘෂ්ටියක්. දැන් අර සද්දේ දැන් තියනවා කියලා කිව්වොත් වැරදි නේද? නේද? තියනවා නම් කෝ කියලා අහන්න පුළුවන්. කොහෙද ගියේ කියලා අහන්නේ තියෙන එක. නේද? ඒතර අපි මේ ප්‍රශ්නේ වැරදි කිව්වේ ඒක දෘෂ්ටියක් හින්දා. කෙනෙක් සද්දේ තියනවා කියලා හිතාගෙන අපෙන් අහනවා ඒක කොහෙද ගියේ කියලා. ඒතර කියන්න තියෙන්නේ ඕක ඔයාගේ දෘෂ්ටියක්. නේද? ඒ සද්දි තියෙනවා කියලා හිතන එක දෘෂ්ටිගත වීමක්. කියන්නේ ඇත කියන දෘෂ්ටිය. ඒකට සාස්වතවාදී කියලා කියනවා. දැන් ඕක කියවුවහම ඊළඟට එහෙනම් සද්දයක් නැහැ. දැන් තිබුණේ නැද්ද සද්දයක්? එතකොට නැහැ කියන්න පුළුවන්. හට ගැනීම පේන නිසා නැහැ කියන්න බැහැ. ඒකට නැත කියන දෘෂ්ටියටත් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ සද්දේ කියලා දෙයක් ගැන කතා කරන්නම බෑ. එහෙම ශූන්‍යයි කියලා එහෙම ඒකත් දෘෂ්ටියක්. දැන් කවුරු හරි කිව්වොත් මට සද්දයක් ඇහුණා කියලා. දැන් අපි නෑ නෑ සද්ද කියලා දෙයක් නෑ. ඒ හින්දා සද්දයක් ඇහෙන්න විදිහක් නෑ කිව්වොත් ඒකත් වැරදි නේද? ඒකයි නෑ කියලා හිතුවත් දැන් ඒකත් දෘෂ්ටිය. ඒතකොට මේ බුදුදහම ඔය ඇත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. නැත කියන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. මේ දෙකටම අහු නොවන හැබැයි මේක පැහැදිලි කරන්න පුළුවන් පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් තියෙනවා. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ හේතු ප්‍රත්‍යයන් යෙදෙනකොට උත්පාදනය වෙනවා. ප්‍රතිත්‍ය සමුප්පාද කියලා කියනවා. මේ හේතුන්ගෙන්ම උත්පාදනය වෙනවා. ඒ කියන්නේ විද්‍යමාන හේතුන් නිසා විද්‍යමාන වීම. හරි? මේ විද්‍යමාන වෙන දේ වෙනම ගන්න පුළුවන් කියන එක නෙමෙයි මේ කියන්නේ. වෙනම ගත්තොත් එහෙම අන්න පවතිනවා නේද? අපි වෙන් කරලා එක පැත්තකට ගන්න පුළුවන් නම් එතකොට ඇත. එහෙම ගන්න බෑ. දැන් තව උපමාවක් ගත්තොත් දැන් අය වතුර එකක වැටෙන ඡායාවක් ගන්න. ගහක හේවණල්ලක් හරි මොකක් හරි නේද? වතුර එකේ වැටෙනවනේ. දැන් අපි ඔය ඒ ඡායාව දිහා බලාගෙන අපිට කියන්න පුළුවන් අන්න ගහක් තියෙනවා කියලා. හරි? ඒ කියන්නේ විද්‍යමාන වෙනවා. නේද? එහෙම තියෙනවා කිව්වට ඒ ගහ ගන්න පුළුවන්. අඩු ගානේ අල්ලන්නත් පුළුවන්. ඇල්ලුවත් ගහක් අහුවෙයිද වතුර අහුවෙයිද? අහුවෙන්නේ වතුර නේ. ඒ විද්‍යමාන වෙනදී අල්ලන්නවත් බැහැ. හරි? අහකට ගනින්න කොහොම වේද? නේද? අර අර තියෙන ඒ හේතු ප්‍රත්‍ය වලින් මේක වෙන් කරන්න බැහැ. තේරුණා? අනෝකය හේතුඵල න්‍යාය කියන්නේ. දැන් මේ විද්‍යමාන වෙන දේ ගැන වෙනම කතා කරන්න බෑ හේතුන්ගෙන් තොරව. අපිට වතුරෙන් තොරව ගහක් ගැන වෙනම කතා කරන්න බෑ. ඒක දිහා බලාගෙන. වතුර නිසාමයි ගහ විද්‍යමාන වෙන්නේ. වතුර විතරක් නෙමෙයි ඒකට අදාළ අනිත් හේතුත් තියෙනවා. ඒවා තමයි ප්‍රත්‍ය වෙන ඒවා කියන්නේ. ඈ ආලෝකය වෙන්න පුළුවන්. ඒ විදිහට ඡායාව පේන්න අවශ්‍ය වෙන හේතු ටික යෙදෙන හින්දා එහෙම පේනවා. ඒකයි ඒ පටිච්ච සමුප්පන්න කියන්නේ. හරි? එතකොට එහෙම පේනකොට ඒක තියනවා කිව්වොත් හරිද? වැරදි. තියනවා කියනවනම් අර හේතුන්ගෙන් තොරව අපි ඒක ගැන කතා කරන්නේ නේද? නැහැ ඒක වෙන් කරලා ගන්න පුළුවන් වෙනවා. එහෙම ගන්න හැකියාවක් නැහැ. එතකොට ඇත කියන එක ඔන්න දෘෂ්ටිය. හරි? එතකොට ඇත කියන්න බැරි හින්දා ඒක නැහැ කිව්වොත් නැහැ කියන්නත් බැහැ අර පේනවා. තේරෙනවද? විද්‍යමාන වෙනවා. එතකොට නැත කියන්නත් බැහැ. එතකොට කියන්න තියෙන්නේ හේතු නිසා එහෙම පෙන්වන්න කරනවා. ඒක තමයි පටිච්ච සමුප්පාදය. ඇත කියලා එකට අහුවෙන්නේ නැත කියන එකටත් අහුවෙන්නේ පටිච්ච සමුප්පන්න. මේකට අවශ්‍ය හේතුපත්‍යයන් දෙන හින්දා එහෙම පෙන්වන්න කරනවා. හරි? දැන් ඕකම තමයි දැන් අර වතුරට ඉබෙන බල්ලට වෙන්නේ. මේක තියෙන්නේ නේද? වතුරට ඉබෙන බල්ලා. දැන් බල්ලා ඔය කතා දන්නේ නැහැ නේද? වතුරට ඉබුණ ගමන් අන්න බල්ලෙක් කියන රැවටෙනවා බුරන නේද? එතකොට උගේ මානසිකත්වයට ඌට හිතෙන්නේ තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා. නේද? තව බල්ලෙක් ඉන්නවා කියනකොට ඔන්න ඌ අර ඇත කියන දෘෂ්ටියට වැටිලා නේද? අර විද්‍යමාන වෙන දෙයට පැවැත්මක් තියෙනවා. ඇත කියන දෘෂ්ටි අඳුරගන්නේ කොහොමද? දැන් බලන මොහොතේ මූට බල්ලෙක් පේන්නේ. දැන් මූ අහකට ගියාමත් හිතන අතන අර බල්ලා තාම ඉන්නවා නේද? ආයි ගිහින් බැලුවොත් ඌ තේයි. ඒ කියන්නේ බලන මොහොතේ විතර නෙවෙයි අනාගතෙත් තියෙනවා. ආ මං බලන්න කලින් නුත් ඕක ඔතන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අතීතේ. ඒකට පැවැත්ම දීලා නේද? අතීත බල්ලා හිටියා බලන මොහොතේ වර්තමාන බල්ලත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා මේ වතුරේ ඉන්නවා කියලා හිතනවා නේද? දැන් එහෙම හිතුවොත් අර හේතු ප්‍රත්‍ය යෙදුන හින්දා එහෙම පෙනුණා කියන එක නෙවෙයි නේද 얘දෙන. මම බැලුවත් නැතත් එතන බල්ලෙක් ඉන්නවා. ඔව්. හේතු අවශ්‍ය නැහැ. මේ එතකොට ඌ එහෙම දෘෂ්ටියකට වැටිලා නේද අර බුරන්නේ. තව බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරපු ගමන් මම දැක්කත් නැතත් ඌ ඉන්නවා. ඒක දකින්න කලිනුත් ඉඳලා තියෙනවා දැනුත් ඉන්නවා ආයේ බැලුවත් ආයේ ඉන්නවා. ඒ කියන්නේ අතීතෙත් හිටියා දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා. ඕක තමයි පැවැත්ම කියන්නේ. ඒ කියන්නේ පවතින බව. නේද? ඊට මොහොතකට කලිනුත් පැවතුණා දැනුත් පවතිනවා අනාගතෙත් පවතිනවා. ඒ කියන්නේ පවතින බවක් දැන් ඌට තියෙනවා. නේද? දෙයක් නම් අපි පවතින බව කියන දැන් මේක පණ තියෙන බල්ලෙක් හින්දා ඉන්න බවක් තමයි උන්ට හිතෙන්නේ. නේද? ඉන්න බවක් තියෙනවා බව. හ්ම්. ඒ ඉන්න බවක් හිතුනේම මේ බල්ලගේ තියෙන මෝඩකම හින්දා නේද? මේ විද්‍යමාන වෙන නැත්තම් පටිච්ච සමුප්පන්න ස්වභාවය දන්නේ නැති හින්දා හේතුන් යෙදෙන හින්දා මේ හැම පේනවා කියන නුවණක් ඌට නැහැ නේද? ඌට හිතන්නේ බල්ලෙක් ඉන්න හින්දා තමයි පේන්නේ. මේ පවතින හින්දා පේන්නේ. පවතින හින්දා කියනකොට දැන් බලන මොහොතේ විතරක් පේනවා කියන අදහසක් නෙමෙයි තියෙන්නේ. බැලුවත් නැතත් ඉන්නවා නැත්නම් පැවැත්මක් දුන්න. හ්ම්. ඒ පැවැත්ම දීලා තියෙන්නේ දැන් රූපයකට නේද? බාහිර ලෝකෙටයි තියෙන්නේ රූපයක්. ඒ රූපේ අපි දැක්කත් නැතත් ඒ රූපේ පවතිනවා කියන විශ්වාසය තමයි දැන් මේ බල්ලට ඇවිල්ලා තියෙන්නේ. නේද? දැන් ඒක ඇති උනේ කොහොමද? දැක්කේ නැත්නම් ඔය එහෙම අදහසක් ඇති
නෑ.
කොයිලා හරි ඇහෙන් දැක්ක හින්දායි ඌට හිතුනේ බල්ලෙක් ඉන්නවා නේද? එතකොට ඒක හිතන්නේ දකින මොහොතේ නේද? කියන්නේ වර්තමාන. හැබැයි ඌ වෙන නිගමනේ ඌට එන අදහස් ටික දකින්න කලිනුත් ඉඳලා තියෙනවා. ඒක දැන් හිතෙන් වර්තමානයේ දැකීම නිසා බල්ලෙක්ව හදාගෙන ඌට අතීත පැවැත්මකුත් දීලා දැනුත් ඉන්න අනාගත පැවැත්මකුත් දීලා ඉන්න බවක් දීලා නේද? ඉන්න බව විශ්වාස කරන හින්දා නේද ඌට ඉපදීමක් දීලා තියෙන්නේ. භවපච්චයා ජාති. ඉන්න බවක් තියෙන හින්දාමයි දැන් බල්ලෙකුට උපතක් දීලා විශ්වාසයෙන්ද අපි දන්නවා ඒක උගේ තියෙන මෝඩකමට උගේ තියෙන විශ්වාසය වැරදි දෘෂ්ටිය වැරදි විශ්වාසයෙන් හින්දාමයි බල්ලෙක්ව උපද්දගෙන දැන් නේද? ඇත්තට ඉන්න බල්ලෙක් නෙවෙයි. ඉතින් හදාගත්තු බල්ලෙ ඌට පණක් දීලා ඉවරයි. ඉතින් බල්ලෙ ඉන්නා කියලා හදාගෙන නේද? බල්ලෙක් ඉන්නවා කියලා ඌට පණක් දීලා ඉවරයි. ඒකයි බුරන්නේ ඌට. නැත්තම් බුරයි. අනේ බලන්න දැන් භවපච්චයා ජාති කියන එක දැන් ඌට ඉතින් හිතන්න පුළුවන් ඔය බල්ලා උපදින්නේ ඇති දවසක. කොහොම ගිහිල්ලා වයසට ගිහින් දවසක මැරෙනව? නේද? මං ජාතිය හින්දායි නේද ඌකට ලෙඩක් වෙනවා ඇති. ජරාවටපත් වෙනවා වයසට යනවා මැරෙනවා. අර දුකට අවශ්‍ය ටික ඔක්කොම දිනනවානේ. ජාතිය නිසා අරගන්න ජරා මරණ ව්‍යාධි දුක් ගොඩ ඔක්කොම
තියෙනවා.
හ්ම්. ඒක පේනවා නම් හරි. දැන් 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 ඒ බල්ලා ඉපදුනේ කොහොමද? බල්ලාට බව පැවැත්මක් දුන්නේ කොහොමද? ඇහෙන් දැකලා. නේද? ඇහෙන් දැකීමේ ඇත්ත ඇති හැටි දැකපු නැතිකම නේද ඔබට හේතුව? අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්නකම. ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා බාහිර බල්ලෙක්ව හදලා ඌට පැවැත්මකුත් දීලා. නේද? සේරම ටික උනා. ඈ? උතරහ අරගෙන අකුසල කර්මිකුත් කරලා බුරලා නේද? පවක් කර. ඕනම් පිනක් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට වෙලාවට මම වල් ගෙවනවා වතුරට ඉදි. හොඳ බල්ලෙක් නම් ඔහුගේ කෑම ටික කුත්තුට දෙන්න හිතෙන්න පුළුවන්. දානයක් දෙන්න හිතෙන්න පුළුවන්. එහෙම වුණා නම් එහෙම කුසලයක් පිනක් කරනවා. දැන් අර බලන්න මවාගත්තු ලෝකේ හින්දා පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. ඈ කරගෙන තමයි මේ සංසාරේ යන්නේ. ඒවට විපාක තියෙනවා. ඇයි? ඒකට ඒ දැන් පින හරි පව හරි කරන්නේ කවුද? වතුරේ ඉන්න බල්ලද ගොඩ ඉන්න බල්ලද? ගොඩ ඉන්න බල්ල. මම කියන බල්ල. වතුරේ ඉන්න බල්ලට පින් කරන්නත් බෑ, වව් කරන්නත් බෑ. නේද? ඇයි? ඌ දෘෂ්ටියකින් හදපු. ඇයි? ඒ දෘෂ්ටිය කාගේද? ගොඩ ඉන්න බල්ලගේ. සක්කාය දිට්ඨියෙන් හදපු බල්ල. හරි? එයා තමයි ওই පින්පව් කරන්නේ. මම කියන බල්ල. එතකොට අපිත් ඇහැ පාවිච්චි කරන්නේ බල්ලගේ මට්ටමෙන් නම් අපිත් ওই මුලාවටම අහු වෙනවා. නේද? අපිට ඇහෙට මොකක් හරි දැర్శණය වෙනකොට දැන් බල්ලගේ ඇහි මොකද්ද උනේ? ඇහි අර ප්‍රතිබිම්බේ හදලා දුන්නා ප්‍රසාද රූපේ. නේද? වතුරේ ඡායාව හින්දා ඇහි හැදුණා ප්‍රසාද රූපේ. බල්ලගේ විඥානේ දැනගත්තේ එතකොට එළියේ තියෙන රූපේද ඇහැ හදලා දීපු රූපේද? ඇහැ හදලා දීපු ප්‍රසාද රූපේ. ඒක තමයි බල්ලගේ විඥානෙන් දැනගත්තේ නේද? හැබැයි ඌයි විඥාන කතා දන්නේ නැහැ. බල්ලෙක් ඉන්න හින්දා තමයි පේන්නේ කියලා ඌ හිතුවා. ඒ කියන්නේ පෙනීමට අමතරව ඌ බල්ලෙක්ව මැව්වා. හ්ම්? දැන් ඌට පේන්නෙත් නැහැ කිව්වොත් හරිද? නෑ, පේන එකේ වරදක් නැහැ. වරද තියෙන්නේ පෙනීමේද? පෙනීම නිසා හිතන දෙයද? පෙනීම නිසා හිතන දෙය නේද? පෙරදි විශ්වාසයකට ආවා. පෙනීමේ කිසිම වරදක් නැහැ. වරද තියෙන්නේ පෙනීම වැරදියට ඒ නිසා හිතපු දේ. පෙනීම නිසා හිතාගත්තු දේ. මෙහෙම පේන්නේ අරහෙ බල්ලෙක් ඉන්න හින්දා කියලා හිතපු එකයි වැරද්ද. නේද? දැන් ඔන්න ලෝකෙට ආйти සතෙක් කරන දේ. දැන් බලන්න අපි ඇහෙන් දකිනකොට අරහේ ගහක් තියෙනවා කියලා කියනකොට මොකද වෙලා තියෙන්නේ? අපේ ඇහෙන් ගහේ ප්‍රතිබිම්බේ හදලා දීලා නේද? අපි කියනවා ගහේ ප්‍රතිබිම්බේ කියලා. මොකක් හරි ගහක වගේ සටහනක් හදලා දීලා. අපේ විඤ්ඤාණයට පුළුවන් ඒ ප්‍රසාද රූපෙ දිහා බලන්න. නේද? ඇහැ නිසා හදලා දීපු ප්‍රසාද රූපෙ බලන්න. අපිට විඤ්ඤාණය කියන්න පුරුදු වෙලා තියෙන්නේ මොකද්ද? ඔන්න එළියේ තියෙන දෙයක් දැක්කා. නේද? දැක්ක නිසා නේද එතන තියෙනවා කියලා දැනගත්තේ. දැකීම වුණ නැත්නම් දන්නවද එතන තියෙනවා කියලා? නැහැ. අර බල්ලට වුණ වැඩේ නේද? දැකීම නිසා දැනගෙන දැනගත්තා කියන්නේ හිතෙන් හිතුවා. අරහෙ තියෙන හින්දා තමයි මේ පේන්නේ. තියෙන හින්දා කියනකොට මට පේනෙන්න කලිනුත් ඕක තිබිලා තියෙනවා. පේන මොහොතෙත් තියෙනවා. ආය අනාගතෙත් ඕක දකින්න පුළුවන්, අත් දකින්න පුළුවන්. අන දැන් පෙනීම නිසාම හටගත්තු දෙයක, ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක. හරි? පේනවා. හේතුප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක අපි හේතුප්‍රත්‍ය නැතුවත් ඒක පවතින්න පුළුවන් කියලා විශ්වාස කරනවා. හරිතර දැන් වතුරට එවිලා අන්න බල්ලෙක් ඉන්නවා කියලා දැනගෙන ඔව් මම බැලුවේ නැතත් ওই බල්ලා ඉන්නවා. අතීතේ ඉඳලා තියෙනවා. අතීතේ කියන්නේ අපි දකින්නේ නැහැ නේද? දකින්න කලින් මොහොතනේ. අතීතෙත් තියෙනවා කියලා පැවැත්මක් දෙනවා. වර්තමානෙත් තියෙනවා. නැත්තම් ඉන්නවා. අනාගතෙත් තියෙනවා. එහෙ නැත්තම් ඉන්නවා. ඔන්න දැන් ඔය ඔය ටික දෘෂ්ටියෙන් නේද කරන්නේ? ඒ දෘෂ්ටිගත වීමක් නේද? අන්න ඔක තමයි ලෝකෙට අහු වෙනවා කියන්නේ. හිතේ හදන දේ ලෝකෙ තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ ලෞකික. දැන් ලෝකෙට අහු. ලෝකෙට අහු වුණා කියනකොට දැන් තව දෙයක්ත් වෙලා තියෙනවා. අර කර්ම කරන්න කෙනෙක් උපද්දලා වෙයි. මේ දැන් ඒ තියෙන දේ අල්ලගෙන අපිට පින් කරන්නත් පුළුවන් පව් කරන්නත් පුළුවන්. නේද? ඉතින් පින් හරි පව් කර හරි කරන්න ඔන්න එක්කෙනෙක් පහළ වෙලා දැන්. එයා තමයි සක්කාය දිට්ඨියෙන් හදපු කෙනා. එතකොට අතන රැවටීමත් එක්ක පහළ වෙලා ඉන්නවා මම කියලා කියනවා. ඒ දේ අත්දකින්න මම ඉන්නවා. මොකද ඒ දේ අත්දකින්න මට ආයතන ඕනේ ඊළඟට. බාහිර දෙයක් තියෙනවා කියලා විශ්වාස කරපු ගමන් ආයතන වලින් තමයි මේ දේ අත්දකින්නේ. ආයි බලන්න හිතෙන්න පුළුවන්, අල්ලලා බලන්න හිතෙන්න පුළුවන්. නේද? ගන්ධ සුවඳ බලන්න හිතෙන්න පුළුවන්, රස බලන්න හිතෙන්න පුළුවන්. මේ ආයතන ඕන වෙනවා. මොකටද ආයතන ඕන? අර තියෙනවා කියලා නැත්නම් ඉන්නවා කියලා විශ්වාස කරන දේ අත්දකින්න. ඔතන බුදුහාමුදුරුවෝ පෙන්නන මේ ආයතන වලට පුළුවන් සංඥාවක් අරන් දෙන්න විතර. ඇහැට පුළුවන් රූප සංඥාවක් අරන් දෙන්න විතර. කනට පුළුවන් ශබ්ද සංඥාවක් අරන් දෙන්න විතරයි. එතනින් එහාට දෙයක් කරන්න බෑ. නේද? එතකොට ඇහැ ඇහැ කරන්නේ ඔක තව භාෂාවකින් කිව්වොත් චිත්‍රයක් ඇඳලා දෙන එක විතර. මේ ඇහි තියෙන තිරේ චිත්‍රයක් කර විඥාණයට පුළුවන් ওই චිත්‍රේ බලන්න. මේ චිත්‍රය දිහා බලලා අපි කියන අර චිත්‍රේ තියෙන දේ එළිය තියෙනවා. අන්න මායාකාරය කරන දේ. විඥාණයට කියන්නේ මායාකාරය කියලා. එයා දකින්නේ මේ චිත්‍රේ. ඒක එළිය තියෙන දෙයක් කරලා තමයි අපිට පෙන්වන්නේ. ඒක පෙනෙන ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක් කියන නුවණක් අපට නැහැ. බල්ලට ඒ නුවණ කොහොමත් නැහැ නේද? පේන ස්වභාවය එකක් පවතින ස්වභාවය වෙන එකක් කියන. පවතින්නේ වතුරයි ඒකේ වැටුන ඡායාවයිනේ. පෙනෙන ස්වභාවය බල්ලෙක් කියන. මොකද අර බල්ලගේ චිත්‍රයක් නේද ඇඳලා දුන්නේ ඇහැ ඇතුලේ. චිත්‍රය දිහා බලලා කියනවා චිත්‍රයේ තියෙන දේ එළියේ තියෙනවා කියලා. ඒ කියන්නේ පේන ස්වභාවය එළියේ පවතිනවා කියලා විශ්වාස කරවන. ඒ මැජික් එක. මේ මායාකාරය කරන දෙයක් කියලා. මේ මායාකාරය කියලා අන්න බුදුහාඳුරෝ පෙන්නනවා මේ විඥාණය මායාකාරයි. ඒකට ලෝකේ තියෙන්නේ මේ ශරීරය තුළ බඹයක් පමණ වූ මේ ශරීරය තුළයි ලෝකේ. ඇස නැති වුණොත් ඇසෙන් කරන ක්‍රියාව වෙන්නේ. ඒ කියන්නේ දැන් ඇස් අන්ධ කෙනෙකුට කවදාවත් ඇහෙන් කරන වැඩේ තමයි වර්ණ සටහනක් පෙන්වන්නේ. මේ තියෙන දේ මේ පාටයි කියලා කියන්න බෑ ඇස් අන්ධ කෙනාට. මොනවා හරි දෙයක් තියෙනවා කියයි ඒ කියන්නේ අනිත් ආයතන වල. ඔය විඥාණයට බෑ පාට දකින්නේ. මේක මොන පාටද කියලා කියන්නේ. ඔය අල්ලලා බලලා කියයි මොකක් හරි තියෙනවා කියලා. ඒක මොන පාටද ඇහුවොත් කියන්නේ. මොකද ඇහැ වැඩ කරන්නේ නැති නිසා. නේද? සද්දේ අහලා සමහර විට දැනගනී යන කවුද ආවා කියලා. ඒ වර්ණ ගැන මොකුත් කියන්න බෑ. මොකද ඒ කියනවා නම් කියන්න පුළුවන්. දැන් ටිකක්කල් දැකලා අස්සන්ද වුණා නම් ඒ මතකෙන් කියයි සමහර විට. උපතින් මන්ද වුණා නම් කියන්න බෑ. නෑ එහෙම අපිට එක ආයතනයක් තිබුණත් ඇති ඕක හදන්න. බල්ලා මේ ඇහින් විතරනේ තව බල්ලෙක් නෑ. තේරෙනවා? සිත උදව් කරගෙන ඇහෙන් ගත්තේ ඇත්තටම වර්ණ සටහන විතරයි. ඊට වඩා දෙයක් ඇහෙන් ගන්න බෑ නේද? ඇහෙන් ගන්න පුළුවන් වර්ණ සංඥාවක් විතරම. ඒ කියන්නේ වර්ණ සංඥාවෙන් චිත්‍රයක් ඇඳලා දෙනවා. ඔය චිත්‍රේ දිහා බලලා එළිය නිර්මාණය කරන එක්කෙනා ඕන අල්ලලා බලන්න පුළුවන්. තේරෙනවද? ඕනනම් එයාගේ සද්දේ අහන්න පුළුවන්. ඕන එයාගේ ගඳ සුගඳ බලන්න පුළුවන්. දැන් එහෙන් ඒ කියන්නේ තුලට ගත්තේ වර්ණ සංඥාව විතරයි. හැබැයි හිතෙන් හදපු කෙනා අර අනිත් ආයතන වලිනුත් අත්දකින්න පුළුවන්. එහෙම තමයි මේ නිර්මාණය කරන්නේ. ඒක තමයි මේ ලෝකෙට අහුවෙනවා කියන්නේ. ඒ කියන්නේ හරිනම් වෙන්න ඕන එහෙන් අත්දකපු දේ එහෙන් විතරමනේ ආයෙත් අත්දකින්න පුළුවන්. ඒ කියන්නේ වර්ණ සටහනක් නම් ගත්තේ අනිවාර්යෙන් වර්ණ සටහන විතරයි ආයි ඒක ගැන අත්දකින්න පුළුවන්. ඒ වුණාට අපේ හිත ඊට වඩා මෙවුන් කාර්ය. දැකපු දේ අල්ලන්නත් පුළුවන් කියන විශ්වාසයට අපි යොගේනවා. හැබැයි අල්ලලා බලලා කවදාවත් වර්ණයක් කියන්න බෑ. එහෙනම් ඒ දැකපු දෙයමද අල්ලලා තියෙන්නේ? නෑ. මොකද මේ කාය ආයතනේ සංවේදී වෙන්නේ වෙනත් යාතියක. එතන ඇහැ සංවේදී දෙයට නෙවෙයි. හරි. එතන කන සංවේදී වෙන්නේ ශබ්දවලට. කන වර්ණවලට සංවේදී නෑ. ඒතර කණෙන් ඇහුන දේ දකින්න පුළුවන් කියන සිද්ධිය කරන්න බැරි වැඩක්. අපි හිතාගෙන ඉන්නේ පුළුවන් කියලා. සද්දයක් ඇහුනේ ඇහෙනත් පැත්තට දකින්න පුළුවන් කියලා. නේද? ඒවා ඒ මුලාව වෙන දේවල්. හරි මේ පටිච්චසමුප්පන්න බව දකින්න ඇති හින්දා අපි ඇත කියලා කිව්වට පස්සේ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඕන ආයතනකින් ආයෙත් අත්දකින්න පුළුවන් කියන විශ්වාසයක් යනවා. ඒ කියන්නේ අපි දැන් පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ දේ අපි පිහිටවනවා පැවැත්මක්. බව කිව්වේ අතීත වර්තමාන අනාගත තුන් කාලෙම තියෙන දෙයක් කරනවා. පටිච්ච සමුප්පන්න බව නෙවෙයි දැන් විද්‍යමාන වෙන ස්වභාවය නෙවෙයි. මේ හේතු නිසා විද්‍යමාන වෙනවා කියන කතාව අමතක කරලා අපි දැක්කත් නැතත් ඒකට වෙනම තියෙන්න පුළුවන් කියලා පැහැදිලිවක් දෙනවා. හරි. ඒකට ඒක හේතුඵල දෙයක් නෙමෙයි. ඔකේ පවතින දෙයක්. පවතින දෙයක් කරපු ගමන් ඔන්න අපට ආයතන ඕන වෙනවා ඒ බාහිර දේ අත්දැක. ඒක තමයි ලෝකෙට අහු වෙනවා කියන්නේ. ආයතන හදනවා, ආයතන ඕන වෙනවා කියන්නේ මම මේ හදලා තියෙනවා. ඒ මගේ ආයතන වලින් මේක අත්දකින්නේ. ඒක දකිනවා නම් දකින්න ඕන මගේ ඇහැ. වෙන ඇහැකින් දකින්න බැහැ. නෑ ඒ මම ඒ සක්කාය දිට්ඨිය ඇති වෙනවා. දැන් පටිච්ච සමුප්පන්න බව දකිනකොට පිහිටන්නේ. හරියට මේ අර බල්ලා වතුරේ හදපු බල්ලා වගේ. එතකොට විද්‍යමාන වීමක් විතර. ඇත්ත කියන දෘෂ්ටියකට යන්නේ. ඒ විද්‍යමාන වෙනදී තියෙනවා කියන මතයකට යන්නේ. එතකොට ඒක පැවැත්මක් දෙන්නේ නැහැ කියන්නේ. පැවැත්ම දෙනවා කියන්නේ ඒ කාලෙට අපි නිත්‍ය කරනවා නේද? පවතිනවා කියන්නේ. නিত্যයි. ඒතර ලෝකයා ඉන්නේ නিত্য සංඥාවේ. ලෝකෙට අහු වෙන කෙනා නিত্য සංඥාවේ ඉන්නේ. ඒ කියන්නේ ඔය පැවැත්ම දීලා නিত্য කරනවා. මේ දකින දේ ස්ථිර කරනවා, පිහිටවනවා. එහෙම දෙයක් තියනවා කියලා. ඒක තමයි රූපේ බැස ගන්නවා කියන්නේ. රූපය දැඩිව බාර ගන්නවා. රූපේ උපාදාන කරනවා කියන්නේ ඒකමයි. ඒක එහෙමමයි තියෙනවමයි කියලා විශ්වාස කරනවා. හරි. ඒ කියන්නේ නিত্য සංඥාවට වැටෙනවා. නিত্য සංඥාවේ ඇත්ත తත්වේ තමයි ඔක අනිත්‍ය දෙයක්. මොහොතක්වත් පිහිටන්නේ නැති දෙයක්. ඒ කියන්නේ නিত্যයේ විරුද්ධ ස්වභාවය තමයි ඇත්ත తත්වේ. යථා භූතද අනිත්‍ය දේ නිත්‍ය කරනවා අපි මේ මායාවට අහු වෙන
හින්දා
අවිද්‍යාව හින්දා ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාම මේ බල්ලගේ තියෙන අවිද්‍යාව හින්දම අනිත්‍ය බල්ලා නිත්‍ය කරනවා තේරෙනවා දැන් පේනවාද අනිත්‍ය කියන එකේ ගැඹුරු තේරුම නිත්‍ය කරන්න බෑ නිත්‍ය කියන්නේ මොහොතක්වත් පැවැත්මක් දෙන්න බෑ මොහොතකටවත් පිහිටවන්න බෑ හරි පිහිටුවොත් නිත්‍යයි නිත්‍ය සංඥාවෙන් ඉන්නකන් තමයි බල්ලා ගැන ප්‍රශ්න අහන්න පුළුවන් දැන් මේ සද්දේ නිත්‍ය කළොත් එහෙම අහනවා ඔය සද්දේ ආවේ කොහෙන්ද ඔය සද්දේ කොහෙද ගියේ නේද ඒ ප්‍රශ්න ටික එනවා නිත්‍ය සංඥාවට වැටුන ගම අනිත්‍ය දැක්කොත් අනිත්‍ය බව අවබෝධ කළොත් පටිච්චසමුප්පාදේ දකින්න අර ප්‍රශ්න ටික නෑ ඒකට එතකොට දැන් සක්කාය දිට්ඨිය එන්නේත් ওই නිත්‍ය කිරීම තුල ඇත්ත ඇති හැටි දැක්කනම් අනිත්‍ය ස්වභාවය දැක්කනම් සක්කාය දිට්ඨිය පිහිටන්නේ නැහැ මොකද එළිය දෙයක් පිහිටෙව්වේ නැත්නම් ඒක අත්දකින්න මම පිහිටීමක් මම ගැන කතා කරන්න බෑ ඕන නෙමෙයි සක්කාය දිට්ඨියමයි ලෞකික කියන්නේ ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න බව නොදැක පැවැත්මක් දීපු ගමන් මම ඉන්නවා සක්කාය දිට්ඨියෙන් තොර ලෝකයක් නැහැ කය දිට්ඨිය නැති වෙනවා කියන්නේ ලෝකෝත්තර පැත්ත. ලෝකෝත්තර ඵලය. හරි. සම්මා දිට්ඨියෙන් ඕක මෙනෙහි කරනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා. එතකොට තමයි සෝවන් වෙනවා. එතකොට ලෝකෙට අහුවෙන්නේ අහු. ඒ කියන්නේ තාම අහුවෙන ගතිය තියෙනවා. නුවණින් බලපු ගමන් පේනවා. මේ පටිච්ච සමුප්පන්න දෙය. අර වැරදි පුරුද්දින්ද තමයි අහු උනේ ලෝකෙට. ඒකට එන්න බුදුහාමුදුරුව කියන දේ දැන් ඕක දකිනවා කියන්නේ අනිත්‍ය මෙනෙහි කරනවා. රූපය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය නැත්නම් අත්ංගමය මොකද්ද? ඕක දකිනවනේ. ඕක දකිනවා කියන්නේ අනිත්‍ය සංඥාව වඩනවා. ඒක අනිත්‍ය සංඥාව භාවිතා බහුලී කතා. භාවිතා කරනවා බහුලව භාවිතා කරනවා. ඔක තමයි මාර්ගය. ඒ කියන්නේ ඒක ආය ආයේ හිතට පෙන්වන්න ඕන. මෙහෙම දෙයක් වෙන්නේ. අපි පුරුද්දට රැවටෙනවා. නැහැ පාවිච්චි කරනකොට මන්න අතන තියෙන හින්දමයි පේන්නේ කියන පුරුද්ද. දැන් ඔන්න ඔතෙන්ට නුවණ යදන්න ඕන. සිහියයි නුවණ. ඒකේ රූපය කියන්නේ මේකයි. ඒ රූපේ හටගත්තේ මෙන්න මේ හේතු ටික හින්දා. මේ හේතු නැත්තම් ඕක හටගන්නේ නැහැ. ඒක පුහුණු කරන එක තමයි අනිච්ච සංඥාව වඩනවා කියන්නේ. අනිච්ච සංඥාව වඩන කෙනා මේ ලෝකෙන් මිදෙනවා. කාම රාග වලින් මිදෙනවා. රූප රාග වලින් මිදෙනවා. අවිද්‍යාව දුරු කරනවා. අස්මිමානේ මිදෙනවා කියලා ඒ කියන්නේ නේද? ඒක පැහැදිලි නේද එහෙම වෙනවා කියලා එතකොට. අන්නවා. ඒක කරන්න පුළුවන් මේ හරි දැක්ම තියෙන කෙනාට විතරයි. දහමක් අහලා දැනගත්තු කෙනාට විතරයි ඒක වඩන්න පුළුවන්. ඒතර අනිච්ච සංඥාව වඩන්න නම් අර දහම අහලා ඒක දකින්න ඕන. ඥානතෝ පස්සතෝ. එහෙම කෙනාට තමයි ඒක වඩනකොට ඒ නිසා ඇති වෙන ආශ්‍රව දුරු වෙනවා. පළවෙනි දේ දිට්ඨාශ්‍රව කියන එක. දිට්ටි. සක්කාය දිට්ඨිය එහෙම දුරු වෙනවා. ඒ ආශ්‍රව දුරු කරන්න පුළුවන් ඕක දැක්ක කෙනාට. ඒකයි දහමක් අහලා නොවනින් මෙනෙහි කරන කෙනාගේ ඒ ආශ්‍රව දුරු වෙන්නේ. ඈ? ඒ කියන්නේ වැරදි දෘෂ්ටි දුරු වෙනවා. දිට්ඨාශ්‍රව ඊළඟට ඒ කාමාශව දුරු වෙනවා. කාම ලෝකවලට තියෙන ඇල්ම දුරු වෙනවා. දැන් කාම ලෝක හදාගෙන තියෙන ওই විදිහට. දැන් බල්ලා ඕක අවබෝධ කරන්න අවබෝධ කරන්න අර මුරණ ගතියයි අඩු වෙන්නේ. ප්‍රවටීම නැති වෙනවා. ඔව්. සමුදය දැකලා නිරෝධය දකිනකොට ආයි මුලා වෙන්නේ නැහැ. අනිච්ච සංඥා වඩන්න පුරුදු කළා නම් බල්ලට හදාගත්තු ලෝකෙින් මිදෙනවා. මුලාවෙන් හදාගත්තු ලෝකෙින් මිදෙනවා. ඒකට කියනවා ලෝකෝත්තර වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන අපිත් ලෝකයක් හදාගෙන තියෙනවා. ඒක හදාගෙන තියෙන්නේ අවිද්‍යාව ඇත්ත ඇති නොදන්න හින්දා. මුලාවෙන් හදාගෙන තියෙනවා. ඒක ඇත්ත දකිනකොට ඒ මුලාවෙන් හදාගත්තු ලෝකෙන් ඈතර වෙනවා. ඒ තමයි ලෝකෝත්තර වෙනවා කියන්නේ. ඒක ආයතන හයෙන්ම ඔය මුලාවට අහු වෙලා ඉන්නේ. ඇහැට තේරුම් ගත්තා නම් කනටත් වෙන්නේ ওই සිද්ධියමයි. නාසයත් ඕකමයි දිවත් ඕකමයි කයත් ඕකමයි. නෝ ආයතන ටික පිරිසිඳ දකින්න කියනවා. ආයතන පිරිසිඳ දකින්න කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න. ආයතන වලින් කරන්නේ මොකද්ද කියලා. ආයතන පිරිසිඳ දැක්කේ නැත්නම් නිවනක් නැහැ. නිවනක් පණවන්නේ නැහැ කියනවා. මොකද රැවටෙන තැන එතන. ඔව්. ඕක තමයි ඒ නුවණින් දකින්න කියන්නේ. එතකොට ඒ අනි නිත්‍ය දකින්නවා කියන්නේ නිත්‍ය කරන්න යන්නේ නැහැ. දැන් අර සසරේ යන කෙනා ඉන්නේ නිත්‍ය සංඥාවෙන්නේ. අනිත්‍ය දේ නිත්‍යයි කියලා රැවටෙන ගතියෙන්නේ. නේද? ඒක ඒකට වැටෙන්නේ. ඒ නිත්‍ය කිරීම හින්දා තමයි ඒකෙන් සැපක් තියනවා කියලා හිතෙන්නේ. හරි? එතකොට මේ සැපයි කියලා හිතපු එකේ ඇත්ත తත්වය එතකොට අනිත්‍ය වෙනකොට දුකයි ලෝකෙට ආйти මට්ටමේ සැපයි කියලා රැවටීමක් විතරයි තියෙන්නේ. නිට්ටය කරගෙන අපි ඉන්නේ ආයෙ මෙනෙහි කරන්න දෙයක් නැහැ. අනිත්‍ය දකින්න ඕන මෙනෙහි කරලා. නිට්ටය බයි මෙනෙහි කරන්න දෙයක් නැහැ. නිට්ටයයි නිට්ටය මේ තියනවා. ඕක දකින්න කලිනුත් තියෙනවා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා ප්‍රයත්න දීලා ඉවරයි. නිත්‍ය සංඥාවේ තමයි සසර යන අය. හරි? අනිත්‍ය තමයි දකින්න ඕන ධර්මතාවය. දහමෙන් දකින්න ඕන. ඒතට අනිත්‍ය සංඥාව වඩනකොට පහවෙනවා නිත්‍ය සංඥාවේදී තියෙන කෙලෙස් ටික. දැන් මේ සසර යන සත්‍යය ඉන්නවා ඒ සතර විපල්ලාස කියලා කියන්නේ නිත්‍ය සුඛ ආත්ම සුභ ඔය හතරට අහු වෙලා ආයේ අනිත්‍ය දේ නිට්යයි කියලා විශ්වාස කරනවා. දුක් අසුභ දේ සුභයි, දුක් දේ සැපයි කියලා හිතනවා. අනාත්ම දේ ආත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන ටික පෙන්නේ නිට්ය සුඛ ආත්ම සුභ කියලා. වට විපල්ලාස ධර්ම කියලා කියන්නේ ඇත්ත தත්ත්වේ වෙනස් කරලාමයි මේ සසර යන සත්‍යය දකින්නේ. හරි. ඒකමයි සසර යන්නේ. ඔව්. ඒ සත්‍යය උපමා කරන අර දැල්ලට රැවටෙන පළඟැටියෝ වගේ කියලා. නේද? දැන් පළඟැටියට දැල්ල පේන්නේම සැප දෙයක්. හැබැයි ඒකේ ඇත්ත ස්වභාවය මොන පුච්චනයි. දුකටපත් කරනවා. ඒ කියන්නේ දුක් දේ සැපයි කියලාමයි පළඟැටියට දෙන්නේ. මේ සසර යන සත්‍යයත් ඒ වගේ තියෙනවා. දුක් දේ සැප විදිහටමයි දකින්න. ඒ අවිද්‍යාව හින්දා ඒ ප්‍රඥාව අඩු තමයි. ඇත්ත ඇති හැටි දන්නේ නැති. ඒ වගේ උපමා ගොඩාක් තීලා විස්තර කරනවා. මොකද උපමා වලින්මයි අපිට ඕක ගැන නිකන් අනුමාන ඥානයක්වත් ගන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ ඥානෙ ගන්න නම් අර විදිහට ආයේ ආයේ මෙනෙහි කරන්න ඕනේ. කියන අනිත්‍ය සංඥාව වඩා අනිත්‍ය සංඥාව කියන්නේ එතකොට අර නැහැ දැන් එළියේ ඉන්න බල්ලා වෙනස් වෙනවා කියන එක නෙවෙයි. ඒ රූපේ මොකද්ද? ඒ රූපේ හටගත්තේ ඇයි? සමුදේ. සමුදේ නැත්තම් හටගන්නේ නැහැ. යන්නේ ඕක දකින්න එක තමයි අනිත්‍ය. අනිත්‍ය සංඥාව වඩනවා. ඒක කරන්න ඒ දැක්ම ඇති කරගන්න. දැක්ම තියෙන කෙනා ඒක වඩනකොට දුරු වෙන්නේ අර ආශ්‍රව. එක්ක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න වැඩෙන්නේ ලෝකෝත්තර මාර්ගය. සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය නැත්නම් හරි දැක්ම ඇති කරගන්න තමයි අපි ධර්මයෙන් විමසන්නේ. ධර්මය අහන්න නුවණින් විමසන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආවහම ඒට අනුවනේ ඊළඟට හිතන් ඊට සංකප්ප එන්නේ සම්මාදිට්ඨියට අනුව. ඒකට සම්මා සංකප්පම. ඒ කියන්නේ බල්ලෙක් ඉන්නවා කියලා මුලාවෙන් හිතන්නේ නැහැනේ ඊට පස්සේ. ලෝකෙට අහු වෙලා හිතන්නේ. ඒකට හිතන්නේම සංකල්පනා එන්නේ හේරම ලෝකෝත්තර පැත්තට. ඒකයි සම්මාදිට්ඨිය හටගත්තාම ඊතුරු අටම ලෝකෝත්තරව හටගන්නේ. ලෝකෙට අහු වෙලා එකක්වත් හටගන්නේ. ඔව්. ඒ හින්දාමයි සම්මාදිට්ඨිය හදාගන්නේ. සම්මාදිට්ඨිය හරියට අවුත් ඊතුරු මාර්ගංගත් ඒකම වැඩෙනවා. ඒ 아무තෙන් මේ හදාගන්න දෙයක් නැහැ. ඔකට තමයි ඉතින් අපි ධර්මයේ නුවණින් විමසන්න ඕන. ධර්මය මම කිව්වේ දහම අහන්න ලැබිලා තියෙනවා, මනුස්ස ජීවිතේ ලැබිලා තියෙනවා. ශනසප්පන්තියෙන් ප්‍රයෝජනය ගන්නවා කියන්නේ ඕක. ඒක මේ ජීවිතේ කරගත්තොත් ආයි බුදු කෙනෙක් පහළ වෙනකන් නැත්තම් ආයි මනුස්ස ජීවිතය ලැබලා ධර්මය අහන්න වෙනකන් එහෙම බලා ඉන්න ඕනේ. ඒක තමයි. බුදුදහමෙන් ප්‍රයෝජනය ගත්තා කියන්නේ මාර්ගඵල ලැබුවා නෙමෙයි, මාර්ගය මේකයි කියලා නුවණක් ගන්න. ඒ නුවණාව නම් ඇති සසරෙන් ගැලවෙන්න කවදා හරි ඒක සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ ආර්ය මාර්ගයට වැටෙනවා කියන එක. එහෙම කෙනාට ආයේ දහමක් ඇහුන්නේ නැතත් තෝයගත්තු අවබෝධය ඇති. මොකද ආයේ දහමක් ඇහුවත් ඔය අවබෝධෙමයි ගන්න තියෙන්නේ. ඒක මේ අහන්න ලැබුණා ඊළාවේ අරගත්තා නම් අන්න බුදුදහමෙන් ප්‍රයෝජනේ ගත්තා වෙන්නේ. ඕකමයි ඒත් අහන්න තියෙන්නේ. ওই චතුරාර්ය සත්‍යමයි, ওই පටිච්ච සමුප්පාදෙමයි. කලින් පහළ වුණ බුදුවරුත් ඕකමයි දේශනා කළේ. චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදෙ. එතකොටත් ඉපදිලා ඉතින් ආයේ තව දවසක බණ අහන්න ලැබෙයි කියලා පින් කර කර ඉන්න ඇති නේද? බෞද්ධ වෙලා. නමට බෞද්ධ වෙලා. බුදුහාඳුරු කිව්වේ මොනවද කියලා තේරුම් ගන්න උත්සාහ කළේ නැතුව. ඒක තමයි මේකෙන් මේ ප්‍රයෝජනේ ගන්න හැකියාව තියෙනවා. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න හැකියාව. කොට ඒ හැකියාව තියෙනවා. නෑ දැන් ඕක ඔය දැන් ආර්ය මාර්ගයට වැටුණාට පස්සේ අපාගත වෙන්නේ නෑ. එහෙම එකක් තියෙනවා. සුගතිය තමයි අපාගත වෙන්නේ. ඒ ටික තමයි ඉතින් පටිච්ච සමුප්පාදිනේ ධර්මය කියන්නේ. පටිච්ච සමුප්පාදේ දැක්ක කෙනා, ධර්මය දැක්ක කෙනා ආය අපාගත වෙන්නේ. ඒ සහතිකේ බුදුහාමුදුරුව දීලා තියෙනවා. ඒ ධර්මය දකින්නයි ඕන. නැතුව මරණ මොහොතේ කොහොමද හොඳ සිතක් පහළ කරගන්නේ කී කියා ඕක ට්‍රයි කළාට ඒක කරන්න බෑ. කොච්චර පින් කළා. දන්නවනේ ධර්මාශෝක රජුරෝ එහෙම කොහෙද ගියේ කියලා නේද? එච්චර පින් කරලා. ධර්මාශෝක රජුරෝ කියන්නේ දුවයි පුතයි දෙන්නම රහතන් වහන්සේ. එහෙම කෙනත් අපායේ ගියා. එච්චර කරපු. ඒ මේ සම්මාදිට්ඨිය ඇති නොවුන එක. ආර්ය මාර්ගයට වැටුන්නේ නැතිකම. ඒකයි ඒ භයානකකම මේ සසරේදී. මේ අපි කරන මේ පොඩි පින් වලින් පුළුවන් වෙයිද? කරන පෞත් එක්ක බලනකොට ඔවා පින්ද කියලා හිතනවා. يعني අර හිත හරියට බලනකොට ලෝභ දෝෂ සිත් කොච්චර හදනවද කියලා බලනකොට එකක් දෙකක් පිනක් කරද්දී ඇති වෙන අලෝභ දෝෂ ටික ඇති වෙයිද? මරණ මොහොතේදී ඒක සිහි කරගන්න.
ඒක සිහි වෙයිද
නැද්ද? ඒක තමයි. හැබැයි ඒ හින්දා තමයි දැන් මෙන්න මේ දහම දැක්කොත් එහෙම ආයි බය වෙන්න දෙයක් නැහැ. කෙලස් නෙමෙයි ආයි අපාගත වෙන්නේ. ලෝකෝත්තර මාර්ගයට වැටුණොත් සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් ආයි අපාගත වෙන්නේ නැහැ. දෙයක් තියෙනවා. ඒක තමයි මේ බුදුදහමෙන් ගන්න ඕන ප්‍රයෝජන. බුදුහාඳුරෝ පෙන්නලා දෙන්නේ තෝක. ඔක තේරුම් ගත්තා නම් ඒක ආයෙයි මෙනෙහි කරන්නයි තියෙන්නේ. හොඳයි. මම අපි අවසන් කරමු නේද? මම සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල ලොකු සීලයක් රැකුණා. නේද? සමාධියක් වැඩුණා. ප්‍රඥාව වැඩුණා. සාකච්ඡා කරනකොට වැඩෙන්නේ ප්‍රඥාව. දහම ඒකට සීල සමාධි ප්‍රඥා වැඩිනවා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒවට කියනවා මහානිසංස කුසල්. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒවයි ඒවට පුළුවන් නිවන් අවබෝධ කරන කලම විපාක දීමේ ශක්තියක් තියෙනවා. ඒකයි මහානිසංසයි කියන්නේ. ආනිසංස වලින් ඉහළ. ඒ එහෙම ඉපින් රැස් කරගත්තු මොහොතක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා දිවිසිරු වැඩි දියුණු කරගනිත්වා. උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු ආසනාව වේවා. මේ සතුටටපත් වෙන මේ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්‍රවයක් නරකක් වෙන්න තියනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලබලා මේ තුන් ධර්ම අවබෝධයෙන් පිණිසම හේතු ආසනා වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඒ වගේම අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. පින් රැස් කරගත්තු විලාප කරන ප්‍රාර්ථනා හරියනවා. ඒ ප්‍රාර්ථනාව වෙන්න ඕනේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ නැපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේම අපි මේ ඇත්ත ඇති හැටි නොදන්න කමින් අවිද්‍යාව නිසා කරන සංඛාර. ඒ වයින් තමයි මේ ලෝකේ හැදිලා තියෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර. ඒ සංඛාරවල ලක්ෂණේ තමයි අනිත්‍යයි අපදුකටපත් කර. සබ්බේ සංඛාර අනිච්ඡාති සබ්බේ සංඛාර දුක්ඛාති. ඔය බව ඇත්ත ඇති හැටියට අවබෝධ වෙන යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ ප්‍රවටිලා විඳින දුක අතාරිනවා මිදෙන අතනි බින්දති දුක්ඛේ. ඔක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. ඒ වගේ මේ හිතට ආරමුණු වෙන ධම්ම සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. ඒක ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මුලාව හොඳ ඇති කරගත්ත දුක කලකිරීලා අතාරිනවා. ගාතටක කියමු සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සත් සත් සත්